ගරු නාලක ගොඩහේව මහන්සතුමා ඔබට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ඔබ ස්තුති සභාපතිතුමනි, බංකුලොත් රටක් බංකුලොත් බවෙන් මුදවා ගැනීම අභියෝගය හමුවේ අපි ඉන්න වෙන වෙලාවේ මේ අමාත්‍යංශ දෙකේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යංශ වල වැයශීර්ෂයත් එක්ක කතා කිරීමට ලැබිච්ච අවස්ථාව ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. මම පටන් ගන්න කලින්ම කියන්න ඕනේ මේ අමාත්‍යංශ දෙකේම මම අපිට හොඳ ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා, තරුණ, ඒ වගේම වෘත්තිවේදීන්. ඒ අය ඒ අමාත්‍යංශ වල වැඩ කටයුතු කිරීම සඳහා විශාල උත්සාහයක් දරන එයාගේ කතා මම අහගෙන හිටියා. ඒ වගේ තියෙන උත්සාහයත් අපි ගරු කරනවා. ඒ නිසා විපක්ෂයේ වශයෙන් මේව විවේචනය කරනට වඩා මම දැන් අපේ වගකීමෙන් ඕනේ මේවා මීට වඩා හොඳින් කරන්න. මේ අවස්ථාවේ කොහොමද අපේ අදහසුත් ලබා දෙන්නේ කියන කාරණේ ගැන තමයි මම අවධානය යොමු කරන්නේ. මෙතනදී මම සඳහන් කරන්න ඕන එක දෙයක් තමයි සභාපතිතුමනි, අපේ රටේ මේ අමාත්‍යංශ බෙදා වෙන් කිරීමේදී විශේෂයෙන්ම අමාත්‍යංශ වලට ආයතන වෙන් කිරීමේදී නම් තවමත් මම හිතන්නේ අර අපි හැමදාම කියන විද්‍යාත්මක බෙදාදීම සිද්ධ වෙනවා කියලා. මොකද පහුගිය කාලේ ඇමතිවරු පිනවන්න, රාජ්‍ය ඇමතිවරු පිනවන්න ආයතන බෙදාදීමේ කටයුත්ත තාමත් ඒ ආකාරයට කරන නිසා සමහර විට මේ අමාත්‍යවරුන්ට ඇත්ත වශයෙන්ම තමන්ට ලැබිය යුතු ආයතන ලැබිලා නැතුව තියෙනවා, නොලැබිය යුතු ආයතන ලැබිලා තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඔවුන්ගේ කාලය ගත කරන්න වෙනවා අනවශ්‍ය දේවල් සම්බන්ධයෙන්. මම හිතන්නේ වෙළඳපත්තුමා කතා කරද්දී ඊට ඒ සම්බන්ධයෙන් සම්පකාර සම්බන්ධයෙන් කතා කරා. දැන් මේ මෙතුමන්ලා දෙගොල්ලන්ගේ දැන් කතා කරනකොට දැන් මේ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ඒ වගේම මේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ්, මේවා මේ අමාත්‍යංශ තුල තිබිය යුතු දේවල් කියලා මම දකිනවා. ඇත්ත වශයෙන්ම කියනවා ඔබතුමාලා තරහ වෙන්න එපා. මම නම් හිතන්නේ මේ අමාත්‍යංශ දෙකම එකක් වෙන්නට ඕනේ. වෙළඳ හා කර්මාන්ත කියන එක. කර්මාන්ත හා සෞඛ්‍ය නෙවෙයි, වෙළඳ හා කර්මාන්ත කියලා තිබුණා වඩා හොඳ වෙන්න පුළුවන්. කෙසේ වෙතත් කමක් නැහැ. මොකද මේ වෙලාවේ මේ අමාත්‍යංශ දෙකට විශාල වගකීමක් තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කිරීම සුදුසු වෙන්නට පුළුවන්. අපි දන්නවා මේ වෙලාවේ අපේ රටේ තියෙන විශාලතම කතන්දරයන්නේ ප්‍රශ්නයන්නේ මේ බදු කියන ප්‍රශ්නේ. බදු ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ කියලා හැමෝම කියනවා. බදු ප්‍රතිශතය 8% ඉඳලා දැන් 10%ට අවිලා තියෙනවා. මේක 15% කර ගන්න ඕනේ කියලා බදු ගහනවා දිගට හරහාට. විපක්ෂය ඉඳගෙන අපි මේක විවේචනය කරනවා. අතොසි මම හැමදාමත් විශ්වාස කරන දෙයක් තමයි බදු ප්‍රතිශතය අවසානයේදී 15%ට එන්න ඕනේ තමයි. හැබැයි 15%ට එන්නකන් අපි බලන් ඉන්න අවශ්‍ය නැහැ. අපිට සමස්ත බදු ආදායම වැඩි කරගන්න පුළුවන් රටේ ආර්ථිකය සක්‍රිය කරගන්න. මොකද බදු ප්‍රතිශතය එන්නේ අවසානයේදී දළ ජාතික නිෂ්පාදිතය එන්නේ. ඒ දළ ජාතික නිෂ්පාදිතය මත ආර්ථිකය ප්‍රසාරණය කරගන්න පුළුවන් නම් ලැබෙන බදු ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අපි බලමු අපේ මේ මේ 2024 අයවැය දිහා බැලුවාම මේ අයවැය අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4127යි. අපේක්ෂිත වියදම රුපියල් බිලියන 6967යි. ඒ කියන්නේ අයවැය පරතරය රුපියල් බිලියන 2851ක්. ඒ කියන්නේ සරලව කියනවනම් බිලියන 3000ක්, එහෙම නැත්නම් ට්‍රිලියන 3ක් විතර අයවැය පරතරයක් තියෙනවා. දැන් මේ අයවැය පරතරයත් මම හිතන්නේ ඇත්ත වශයෙන්ම වර්ෂය අවසානයේ වෙනකොට මීට වඩා වැඩි වෙනවා. මොකද අපි කවදාවත් ඔය කියන අපේක්ෂිත ආදායම් ලබාගෙන නැහැ. හැමදාම අපි වියදම ඊට වඩා කරලා තියෙනවා. ඒ බම කියන්නේ මේ අපේක්ෂිත ආදායම ලැබෙන්නේ නැහැ කියලා. මේ ආර්ථිකය තාමත් සංකෝචනය වෙමින් පවතින්නේ. අපේ ගිය අවුරුදු 7.8කින් සංකෝචන වුණා. මේ අවුරුද්දෙත් මේ සංකෝචනය පවතින. අපි මේ කතා කරන ශ්‍රේෂ්ඨම බලමුකු. මම උදේ අහන් හිටියා කර්මාන්තවතුමා කර්මාන්තවල වර්ධනය ගැන කතා කරනවා. හොඳයි, සමහර කර්මාන්ත ඥානයන සීමාවල් වැගේ දේවල් නිසා වර්ධනය වෙලා තියෙනවා ඇති. නමුත් සමස්තයක් වශයෙන් කර්මාන්ත ශ්‍රේෂ්ඨයටමතුමනි මොකද වෙලා තියෙන්නේ? පළවෙනි කාර්තුවේ කර්මාන්ත ශ්‍රේෂ්ඨය 23.4කින් සංකෝචනය වෙලා, දෙවන කාර්තුවේ 11.5කින් සංකෝචනය වෙලා. ඒක තමයි යථාර්ථය. ඉතින් මේ අවුරුද්ද අවසාන වෙන විට මේ කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ සමස්තයක් වශයෙන් ගත්තාම ප්‍රසාරණයක් නෙමෙයි තියෙන්නේ, අනිවාර්යයෙන්ම සංකෝචන. වෙළඳ ශ්‍රේෂ්ඨ ගැන කතා කරත් අපිට දකින්න ලැබෙන්නේ ඒකම තමයි. ඒ නිසා දැන් අපි හැමෝම කරන්න ඕනේ, ඔබතුමාලා කරන්න ඕනේ නිෂ්පාදනය වැඩි කිරීම, වෙළඳාම් වැඩි දියුණු කිරීම සහ ඒ වගේම පාරිභෝගික ආරක්ෂා කිරීම කියන මේ අමාත්‍යංශ දෙකේ වගකීම. දැන් මේ නිෂ්පාදකයාත් වෙළෙන්දාත් කියන දෙන්නම ව්‍යවසායකයෝ. එමන අවසානයේදී අපි කතා කරන්නේ මේ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය ගැන. ව්‍යවසායගත ප්‍රවර්ධනය කියනක මේ අමාත්‍යංශ දෙකට විතරක් සීමා වෙච්ච දෙයක් වෙන්න බෑ. මොකද මේ වෙලාවේ මේ රටේ ව්‍යවසාය ප්‍රවර්ධනය කියන එක සමස්ත රජයේම වකිඹක් වෙන්න ඕනේ. ඒක මුදල් අමාත්‍යංශයේද, වෙළඳ අමාත්‍යංශයේද, කර්මාන්ත අමාත්‍යංශයේද, ඉඩම් අමාත්‍යංශයේද, විදුලි බල අමාත්‍යංශයේද, මේ සියලු දෙනාම එකතු වෙලා තමයි මේක දිහා බලන්න ඕනේ. මොකද අපේ රටේ ආර්ථිකය සක්‍රිය කරන්න ව්‍යවසායගත ප්‍රවර්ධනය අවශ්‍ය නම් ව්‍යවසායගත ප්‍රවර්ධනය සඳහා මේ සියලු දෙනාම ප්‍රමුඛත්වයේ ගන්නට ඕනේ. ඒක තේරුම් ගන්න නැතුව අපිට මේ රටේ ඉස්සරහට යන්නට බෑ. ඉතින් අපේ රටේ ආර්ථිකයේ බංකොලොත් වෙනට බලපාපු ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ගිණුම් ශේෂය අපිට කළමනාකරණය කරගන්න බැරි වෙච්ච එක. දෙවෙනි කාරණේ තමයි අපේ අයවැය හිඟියද. මම අයවැය හිඟිය ගැන කතා කරා. අපි ගිණුම් ශේෂය ගැන කතා කරා. අපේ ගිණුම් ශේෂය පිළිබඳ ප්‍රශ්නයක් ඇතුළු විසඳා ගැනීමේදී අපිට ඉතාමත් වැදගත් දෙයක් තමයි අපේ අපනයන ඉහළ නංවා ගැනීම. ඉතින් අපනයන ඉහළ නංවා ගැනීම ගැන කතා කරනකොට අපි පොඩ්ඩක් පහුගිය දශකයේ දිහා හැරලා බැලුවොත් කරු සභාපතිතුමියනි අපිට 20යි 22 වෙනතුරුම හැම වසරකම වගේ අවුරුද්දකට ඩොලර් බිලියන 8ක් විතර හිඟියක් තිබුණා ආයනයන සහ අපනයන අතර වෙළඳ හිඟිය. මේ වෙළඳ හිඟිය අඩු වුණා ගිය වසරේ සහ මේ වසරේ අඩු වෙලා තියෙනවා. දැන් බිලියන 8 බිලියන 5.6කට අඩු වුණා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ පේන විදිහට ඒ වගේ ගානකින් තියෙවි. හැබැයි ඒකට හේතුව උදේ කර්මාන්ත මහත්මයා කිව්වා වගේ ඇත්ත වශයෙන්ම කියන විශාල වශයෙන් මේ ආනයනෙම සීමා කිරීම. දැන් ආනයන ලිහිල් කරලා සාමාන්‍ය විදිහට රට දුවන්න පටන් ගත්තම ආයිත් මේ හිඟේ එනවා. ඉතින් මේ හිඟේ වළක්වා ගන්න අපනයනෙ වැඩි කරන්න ඕනේ. අපනයනෙ මොන විදිහට අපේ රටේ පහුගිය දශකයේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අපේ පහුගිය දශකයේම සංඛ්‍යාලේඛන දිහා බැලුවාම පසුගිය වසර 10ටම අපේ අපනයන සංවර්ධන වෙලා තියෙන්නේ සාමාන්‍ය 2.5% විතර වර්ධන වේගයකින්. මේකෙනුත් කර්මාන්තවතුමනි අපේ ඇංගලෝ ක්ෂේත්‍රයේ අයින් කරලා දැන් වසරේ ඩොලර් බිලියන 6ක් පමණ දෙන ඇංගලෝ ක්ෂේත්‍රයේ 50% විතර මේ අපනයනවල. ඒක අයින් කරාම 2.2 2.3 විතර වර්ධන වේගයකින් තමයි මේක වර්ධන වෙලා තියෙන්නේ. දැන් මේක සංසන්දනය කරලා බලුවොත් අපේ ආසන්න රටවල ඉන්දියාව ගිය අවුරුද්දේ 20%කින් වර්ධනය වුණා. බංග්ලාදේශයේ 33%කින් වර්ධනය වුණා. එහෙමනම් අපිට විශාල අවස්ථාවක් තිබෙනවා මීට වඩා හොඳින් කරන්න. අපි දැන් කරනවා කියන සතුට වෙනවන අපි දැනගන්න ඊට වඩා විශාල අවකාශයක් අපිට ඉදිරියේ තියෙනවා. ඒක කරන්න ඒත් අපි ඊට ආණ්ඩුවෙන් අහන්න වෙනවා ඔබතුමන්ලගෙන් දැන් මේ මන්දගාමී වර්ධනේ වැඩි කරගන්නට ඔබතුමන්ලා මොකද කරන්නේ? ඒ සඳහා මොනවද තියෙන සැලසුම් ආයෝජිත ගෙන්නගන්න අලුතෙන් කර්මාන්තශාල අරින්න තියෙන කර්මාන්ත ශාලා පුළුල් කරන්න මොනවද කරන්නේ කියන ප්‍රශ්නේ අපිට අහන්න වෙනවා. මුතුවාලේ පිළිතුරු කතාවලිය ගැන කතා කරන්න ඕනේ. දැන් අපනයන ගැන කතා කරනකොට වෙළඳ ගිවිසුම් වෙළඳපත්තුම ඉන්න මෙතන ඉතාමත්ම වැදගත් ශේෂ්ඨයක්. මොකද අපේ ඕනේ රටකට මේ ජාත්‍යන්තර වෙළඳාම කියන එක අත්‍යවශ්‍යයි. ඒතර ඒ සඳහා වෙළඳ ගිවිසුම් කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් අපේ රටේ වෙළඳ ගිවිසුම් ප්‍රමාණය බැලුවම අපිට ආසන කලාපීය රටවල් එක්ක ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි අපිට තියෙන්නේ. මම හිතන්නේ 10කට අඩු ප්‍රමාණයක් නේද වෙළඳ ගිවිසුම් තියෙන්නේ. අපිට අසලස ඉන්දියාව, බංග්ලාදේශ, සිංගප්පූරුව, වියට්නාම් ගත්තාම අපි වගේ 4 ගුණයක් 5 ගුණයක් වෙළඳ ගිවිසුම් තියෙනවා. විවිධාකාර ගිවිසුම්. සමහර ඒවා රටවල් අතර ගිවිසුම්, සමහර රටවල් ගන්නවා කලාපීය ගිවිසුම්. ඒතර මේ ගිවිසුම් ඇයි අපිට මීට වඩා කාර්යක්ෂමව නිම කරගන්න බැරි? මෙතනදී මට මේ පාර්ලිමේන්තුවට කියන්න වෙනවා. මට එක මොකක් හරි මේ ජාත්‍යන්තර සමුළුවට ගිය වෙලාවක පිටරට තානාපතිවරයෙක් කියපු කතාවක්. මම ගෝ ඔබතුමන්ලගේ රටේ මම තේබුණ ගමන් කිව්වේ නිකන් විහිළුවට වගේ. මම ගෝ ඔබතුමන්ලගේ රටෙන් වෙළඳ ගිවිසුම් සාකච්ඡා කිරීම සඳහා අපිව හම්බෙන්නේ මාසයකට පාරක් හැමදාම අලුත් කට්ටියක්. අපේ රටෙන් නම් මේ වෙළඳ ගිවිසුම් ඉවරන ගම එකම කට්ටිය සාකච්ඡා කරනවා. ඔබතුමන්ලගේ එක එක වාරවල එන්නේ එක එක අය. ආවමත් එයාට හුඟක් වෙලාට මේ ෂොපින් යන්නේ ඒවල 100 තමයි තියෙන්නේ කියලා. ඒක වෙනවන්නේ පළවෙනි පාර හැරියාම. ඒ නිසා මම හිතන්නේ මේ ගැන අපි මීට වඩා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ වෙළඳපත්තුමනි. මම හිතන්නේ ඔබතුමා කරන වැඩවලට එකතු කරගන්න මේ වෙළඳ ගිවිසුම් ටික අවසන් කරගෙන මේ අපේ පිහිටීමෙන් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියන කාරණය ගැන ඉතුරු අවුරුදු 2-3 තුල අපි විශාල වැඩ කොටසක් කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්න ඕනේ. මේ කර්මාන්තපතුමා උදේ කතා කරද්දී වැදගත් කතාවක් කියව මමත් කියන්න බලාපොරොත්තු හිටමු. ඉඩම් අද මන්ත්‍ර කීප දෙනෙක් මේක සඳහන් කරා. ඔබතුමා කිව්ව සංඛ්‍යාලේඛන නිවැරදි කරන්න මම වැරදි නම් අපේ රටේ ඉඩම් වලින් 0.4යි 0.04යි කර්මාන්ත සඳහා වැය වෙන් වෙලා තියෙන්නේ කියලා. ඒත් මම බැලුවා මේ රටේ වැඩ කරන ජනතාව දිහා බැලුවාම මේ රටේ වැඩ කරන ජනතාවගේ 127ක් වැඩ කරන්නේ කර්මාන්ත වල. තොර 127ක් ජනතාව වෙනුයි වෙන් වෙලා තියෙන දශම 0.4 එන එක බරපතල ප්‍රශ්නයක්. ඒක අපි වෙනස් කරගන්නට අත්‍යවශ්‍යම වෙනවා. ඉතින් අන්න ඒ කාරණේදී තමයි මාර්ක් වගේ මේ අමාත්‍යංශ බෙදා වෙන් කිරීමේදී සමාජයට ඔබතුමාට දුන්නා නම් කර්මාන්තහ ඉඩම් කර්මාන්ත සෞඛ්‍ය රඩ ඒක වැදගත් වෙන්න පුළුවන්. මේ කර්මාන්ත දියුරු කරන් තියෙන බරපතලම අවශ්‍යතාවක් තමයි ඉඩම් ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා දැන් කර්ම එක විසඳුමක් වෙන්න පුළුවන් මේ සඳහා තියෙන මේ කර්මාන්ත පුර ඉදිරි කිරීම සඳහා මම මේ අයවැය බැලුවා රුපියල් බිලියන අතකට වෙන් කළා තියෙනවා. බිලියනකින් මොකද කරන්න පුළුවන්? කර්මාන්ත පුර ඉදිරි කරන් තියෙන නිසා මේ සුරංගන කතාව විතරයි. ඉතින් ඔබතුමා ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙනවා. ඒ සඳහා ඉදිරියේදීවත් රජය උදව් කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ අපි මේ ව්‍යවසායගත ප්‍රවර්ධනය ගැන කතා කරන හැමෝම කතා කරනවා. අද ව්‍යවසාය ප්‍රවර්ධනය ගැන කතා කරන හුඟාවක් අය ඉන්නවා. හුඟක් අය තන් වෙන මේ ව්‍යවසාය ප්‍රවර්ධනය කියලා කියන්නේ ගිහිලා උත්සවයක් තියලා සම්මානයක් දීලා පිටතට්ටු කරලා ගුඩ් ජොබ් කියලා කියන එක. ව්‍යවසාය ප්‍රවර්ධනයේ ඊට වඩා කරන්නට දේවල් තියෙනවා. ව්‍යවසායගත ප්‍රවර්ධනය සඳහා තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ ව්‍යවසායකයන්ට තියෙන මූලික ප්‍රශ්නේ කියලා. ඔබතුමා හඳුනාගත්ත එක ප්‍රශ්නයක්. ඉඩම් ප්‍රශ්නේ. ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය කෙන ඉඩම හොයාගන්න. හැමෝටම ඉඩම් අවශ්‍ය නැහැ. වෙන වෙන ව්‍යවසායකයන්ට සේවා ක්ෂේත්‍රයට ඉඩම් අවශ්‍ය නැහැනේ. නැත්නම් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රාග්ධනය සහ කාර්ක ප්‍රාග්ධනය කියන එක. මේක අපි වගේ පුංචි රටක බරපතල ප්‍රශ්නයක්. මේ ව්‍යවසාය අපේ රටේ කී දෙනාද ව්‍යවසායකයෝ ඉන්නේ? ලක්ෂ දෙකම මාර්ගයට අඩුයි. මේ මිලියන 22ක් ඉන්න රටේ ව්‍යවසායකයෝ ඉන්නේ ලක්ෂ දෙකමාරකට වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් මේ ප්‍රමාණය වර්ධනය වෙන්න තියෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි මේ ඇයට අවශ්‍ය කරන
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
ප්‍රාග්ධනේ සහ කාර්ක ප්‍රාග්ධනේ නැති ඒ නිසා ඔබතුමාලා කැබිනට් මණ්ඩලෙත් කතා කරලා මේ ප්‍රශ්නේ කතා කරන්න. මුදල් ඇමතුමත් එක්ක මේ ප්‍රශ්නේ කතා කරන්න. මේක බරපතල ප්‍රශ්නයක්. මේක විසඳගන්නේ නැතුව මොනම ක්‍රමයකින්වත් මේ ව්‍යවසායකත් ප්‍රවර්ධනය කරන්න බෑ. පහුගිය දවස්වල විපක්ෂ නායකතුමා මැදිහත් වෙලා අපිත් ඒ සාකච්ඡාවල ගියා. ආසියානු සංවර්ධන බැංකුව සමග අපි ඍජුව සාකච්ඡා කළා. මේ ව්‍යවසායකයෝ ගෙන්නගෙන ඔවුන්ට අවශ්‍ය කරන ණය පාසුකම් ලබා ගැනීම සඳහා අද මට සතුටුයි. ඒක ඉස්සරහට ගිහිල්ලා අයවැයටත් මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 23ක් ගැන සඳහන් කළා තියෙනවා. අමතුමා කෝ ඒක ඩොලර් බිලියන 60ක් විතර වගේ වෙයි කියලා. 60ක් විතර වගේ වෙයි. ඔව් රුපියල් බිලියන රුපියල් බිලියන 60ක් පමණ වෙයි කියලා. ඉතින් හොඳයි. ඉතින් ඒක ඇත්තටම පාලනය කිරීමේ කටයුතු ඔබතුමාලට බාර දෙනවා නම් ඊටත් වඩා හොඳයි. මොකද මේ මුදල් අමාත්‍යාංශ යෝජනාවල ඔවා තිබ්බට ඔවා කරන දේවල්ද කියලා අපි දන්නේ. අපි දැක්කනේ ගිය වර්ෂ යෝජනාවලට වෙච්ච දේ යෝජනා 72ක් තිබ්බා. අන්තර කරලා තිබු 10කට වඩා ප්‍රමාණයක් තමයි ක්‍රියාත්මක කරලා තිබෙන නිසා ඔබතුමාලා ඒක අරගෙන බලන්න එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්ද කොහොමද කියලා. ඊළඟට ඔබතුමාලා තවත් බලන්න ඕන දෙයක් තමයි මම දන්නේ මොන හරි කරලා තියෙනවා කියලා මම කතා කරලා කියන්න කරලා තියෙනවා නේද? දැන් පහුගිය දවස්වල අපි මේ පාර්ලිමේන්තුවේ විවාදයක් ගත්තා සුළුවා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකය පිළිබඳ. සුළුවා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් දෙන ප්‍රශ්න ගැන කතා කරද්දී අපි කතා කරා එයාගේ දේපළ විකිණීම ගැන පරාට ක්‍රමයට 400ක් 600ක් විතර විකුණලා තියනවා කියලා. ඉතින් ඒවට ඔබතුමාලා මැදිහත් වෙලා මොනවා හරි කරනවා කියලා මේ පාර්ලිමේන්තුවේ කිව්වා. මොනවා හරි කරලා තියනවාද? ඇත්තට මේ දේපළ විකුණනවා කියලා ගත්තට බැංකු වලට ඒවා විකුණ ගන්න බෑ. මම පෞගේ දවස්වල එක බැංකුවක GM කෙනෙක් එක්ක කතා කරා. එයා කිව්වා මන්ත්‍රීතුමා අපි පරාටව කැපේ විකුණන දාලා තියෙන තමයි ගන්න අය නැහැ කියලා. ඉතින් මොකටද ඒක කරන්නේ? ඒක ඇයි ඒ වගේ දේවල්ට ඔබතුමාලා මැදිහත් වෙලා මේකට විසඳුමක් ලබා දෙන්නේ කියලා අපි අහනවා. ඒ සම්බන්ධයෙන් කරලා තියෙන්නේ මොකද්ද කියලා දැනගන්නටත් අපි කැමැති. ඊළඟට මම වැඩි වෙලා නැති නිසා මම තව එක එක දෙයක් කියන්න. මේ ප්‍රාග්ධන වෙල්දපල අවශ්‍යතාවට අපේ මේ වෙල්දැඹතුතුමා නම් මේ විශේෂ හොඳින්ම හොඳින්ම දන්නවාදී
අපිට ප්‍රබන්ත්‍රිතුමා අවසන් කරන්න
විනාඩි අඩු ප්‍රමාණයක් ගන්න. හොඳින්ම පාවිච්චි කරන්න පුළුවන් දේ තමයි කොටස් වෙල්දපල. මම කොටස් වෙල්දපල නියාමකවරයා වශයෙන් ඉදදී මේ පුංචි ව්‍යාපාරවල සුළුවා මධ්‍යම ව්‍යාපාරිකයන්ට කොටස් වෙල්දපලෙන් ප්‍රාග්ධන ලබා ගැනීම සඳහා හොඳ වැඩපිළිවෙලක් හදාගෙන ආවා. හැබැයි ඊට පස්සේ අවුරුදු 8ක් 9ක් කාලය තුල ඒක සම්පූර්ණයෙන් අතපසුතට තමුන්නාසල ගිහිලා බලන්න මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. ලෝකේ වෙනත් රටවල මේ කොටස් වෙල්දපල පාවිච්චි කරන ප්‍රාග්ධන ක්ෂේත්‍රයේ පුළුල් කිරීම සඳහා. නැත්නම් අපේ රටේ ඒ ගැන කිසිම අවධානයක් නැහැ. මම හිතනවා ඔබතුමාලා දැන් තරුණ බුද්ධිමත් වෘත්තිමය ඇමතිතුමාලා නිසා මේ කාරණේ දිහත් බලાવી කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන මන්ත්‍රීතුමියනි, අද දින වෙළඳ අමාත්‍යංශයත් ඒ වගේම කර්මාන්ත අමාත්‍යංශයත් විවාදය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ප්‍රථමයෙන්ම මම මේ රටේ ජනතාවට ඉතාම වැදගත් වෙන ඒ වගේම ප්‍රශ්න රාශියක් තියෙන මේ රටේ සීනි පරිභෝජනය ගැන කතා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාව සීනි මෙට්‍රික් ටොන් 610,000ක් විතර වාර්ෂිකව පරිභෝජනය කරනවා. ඒකෙන් ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් 52000ක් විතරයි. ඒ කියන්නේ 9%ක් විතරයි. ඉතින් ඒ හින්දා සීනි මේ රටට ආනයනය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ සීනි ආනයනය කිරීමේදී මේ රටේ ජනතාවට අසාධාරණයක් නොවි ඒ වගේම මේ රටට ඒ සාධාරණ මිලකට සීනි ආනයනය කිරීම ඉතාම වැදගත් වෙනවා. නමුත් අපි දැක්කා 2020 මේ සීනි ආනයනය කිරීමේදී මේ රටේ මං හිතන්නේ විශාලතම බදු වංචාවක් වුණා. මහා පරිමාණ සීනි හොරකමක් වෙලා ඒ සීනි හොරකමට මේ රටේ දේශපාලඥයින් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඒ වගේම මේ රටේ ව්‍යාපාර කරන පැලැන්තියක් එකතු වෙලා මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බිලියන 16ක් පමණ හොරාකන්නට කටයුතු කරා. විශේෂයෙන්ම මේ පිළිබඳව විගණාධිපති තුමා පිටු 215ක වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාව ඉතාම ගැඹුරෙන් ගිහිල්ලා මේ රටේ මේ සීනි වංචාව කොහොමද වුණේ, කොහොමද මේ සීනි බදු වෙනස් කිරීම තුළින් විශේෂයෙන්ම මේ සීනි බදු වෙනස් කිරීමේදී මේ සීනි බදු වෙනස් කරනවායි කියලා මේ තොරතුරු එළියට යාම තමයි විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කොහොමද මේ ව්‍යාපාරිකයෝ මේ සීනි බද්ද කොහොමද වෙනස් වෙන්නේ කියලා කොහොමද දැනගත්තේ? ඒ වගේම මේ ව්‍යාපාරික සමාගම් ඒ සීනි බද්ද වෙනස් වෙනවායි කියලා රුපියල් 50 ඉඳලා 125 වෙනවායි කියලා ඒ කාලේ කොහොමද සීනි නැව් පිටින් මේ ලංකාවේ මුහුදු තීරයට ඒ වගේ මේගොල්ලන්ගේ කස්ටම් බොන්ඩඩ් වෙයාර්හවුස් වලට ගෙනෙල්ලා ඒක අඩු වුණ ගමම්ම කොහොමද ඒවා මුදාහරලා ඒවා වැඩි ගානට මේ රටේ ජනතාවට විතරක් නෙමෙයි සතොසටත් විශාල පාඩුවක්. මම හිතන්නේ සතොසට මිලියන 102ක විතර පාඩුවක් කරමින් ඒ මහා බදු වංචාව මේ රටේ ජනතාවට කරා. එතකොට මේ රටේ ජනතාව මේක එළියට ආවයි පස්සේ ඒ වගේම විගණන වාර්තාවක් පිටු 200කට වඩා ආවයි පස්සේ බලාපොරොත්තු වුණා මේ පාර්ලිමේන්තුවේ මේකට සාධාරණයක් වෙයි කියලා. නමුත් පාර්ලිමේන්තුව මොකද කරේ? එක එක කමිටු වලට මමත් හිටියා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ, ඒකට දැම්මා, ඊට පස්සේ වෙන කමිටුවකට දැම්මා. ඒ වගේ තල්ලු කරගෙන ගිහිල්ලා අද අවුරුද්දකටත් වඩා වෙනවා මේ රුපියල් බිලියන 16ක් වැනි විශාල සීනි වංචාව ඒ විගණන වාර්තාවෙන් හෙළියුණු කරුණු ඒ වගේම නිර්දේශ වුණු කරුණු අද ක්‍රියාත්මක කිරීමට රජය අපෝසත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ පිළිබඳව ඉතාම කනගාටු වෙනවා. මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට ඒ ක්‍රියාත්මක නොවි දැන් අවුරුදු 3ක් ගියාට පස්සේ ආයමත් ඒ නිර්දේශ සලකන්නේ නැතුව නැවතත් සීනි බද්ද 125 සිට රුපියල් 50 දක්වා ඒ විදියටම අනිත් පැත්තට මේ රජයේ ක්‍රියාත්මක කරලා ආයමත් ඒ සමාගම් වලට විශාල ලාභයක් ගන්නට අඩ කටයුතු කරලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා මේක එදා ක්‍රියාත්මක කරේ PB ජයසුන්දර සහ ආටිගල කියන ඒ ලේකම්වරු. ඒ PB ජයසුන්දර සහ ආටිගල කියන ලේකම්වරුන්ට තමයි මේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ රට බංකොලොත් කිරීමේ වරදට අනිත් දේශපාලන නායකයෝ එක්ක එකට තියලා ඒ නියෝගය දුන්නේ. එතකොට මේ වගේ නිලධාරීන්ට ඒ නිලධාරීන් කරපු වැරදි එළි වෙලා තියෙනකොට ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවීම විශේෂයෙන්ම ඒ තුළින් මේ රටේ පාරිභෝගිකයන්ට වුණ හානිය ඒක නැවත මුදල් අමාත්‍යාංශය ඒ වගේම වෙළඳ අමාත්‍යාංශය එකතු වෙලා ඒ සමාගම් වලින් අය නොකිරීම පිළිබඳව අපේ දැඩි අප්‍රසාදය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන. විශේෂයෙන්ම අපිට පේනවා මේ අවස්ථාවේදී 2023 සීනි බද්ද 125 සිට රුපියල් 50කට වැඩි කරන අවස්ථාවේදී මේ වැඩි කිරීමත් කොහොම හරි මේ විල්මා සමාගමට ගියා. ඒ විල්මා සමාගමේ තොරතුරු ගිහිල්ලා අපනයනය විශේෂයෙන්ම ඔක්තෝබර් 30 වෙනිදා මේක ක්‍රියාත්මක වෙන්නේ නොවැම්බර් 2 මේ ගැසට් එක ගහන්නේ සීනි බදු වැඩි කරන්න. ඔක්තෝබර් 30 වෙනිදා සීස්ටල කියන නෞකාව මේ රටේ වරායට ඇවිල්ලා ඒකෙන් මෙට්‍රික් ටොන් 8500ක් මේ බදු ගහන්න ඔන්න මෙන්න දවස් දෙකක් තියෙද්දි ඒ විශාල මෙට්‍රික් ටොන් ප්‍රමාණය මේ වරායෙන් ඒ 725ට ඒගොල්ලන් ක්ලියර් කරගත්තා. ඊට පස්සේ මේ රජය කිව්වත් මේ පාලන මිලක් දානවයි කියලා ඊට පස්සේ මේ රටේ සීනි නැතුව ගියා. නැත්තම් මේ රටේ ජනතාවට සීනි අර පැරණි ක්‍රමයට තමයි ගණ්ඩ සිද්ධ වුනේ. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී කියනවා විශේෂයෙන්ම මේ රටේට ආනයනය කරන්නේ සීනි ආනයනය කරන්නේ සමාගම් 10ක්. පිරමිඩ් විල්ම තියෙනවා, විල්සන් ට්‍රේඩින් තියෙනවා, පෑලියගොඩ ට්‍රේඩින් තියෙනවා, ග්ලෝබල් ට්‍රේඩින් තියෙනවා, ඇම්රෝ ෂුගර්ස් තියෙනවා, ආර්ජී බ්‍රදර්ස් තියෙනවා, ඥානම් තියෙනවා, වුඩ්ලන් තියෙනවා. ඒ වගේ 10ක් තියෙනවා. එතකොට ඔබතුමාලගේම මන්ත්‍රීතුමෙක් හිටපු අමාත්‍යවරයෙක් ඇවිල්ලා කිව්වා ආර්ජී බ්‍රදර්ස් ඒ මයිතන මේ සමාගම් රුපියල් බිලියනකට වඩා මේ සීනි ආනයනය කරනවා මේ රටට. එතකොට කී දෙනෙක් මේ සමාගම් වලින් බදු ගෙවනවද? එතකොට මේ සමාගම් වල එක සමාගමක් තමන්ගේ බදු ෆයිල් එක වහන්න කටයුතු කරයි කියලා මේ ආණ්ඩුවේ ඉන්නම මන්ත්‍රීවරයෙක් කිව්වා. එතකොට ඒව ගැන ඔබතුමාලා කිසිම කතාවක් නැහැ. අඩුතරමේ හොයලා බලලා අඩුතරමේ මුදල් ලැබෙත්තුමා හරි මේ බදු ෆයිල් එක වැහුවද මේ සමාගම් බදු ගෙවනවද කියලා අඩුතරමේ හොයලා බලලා මේ සභාවට දැනුවත් කිරීමට කටයුතු කරේ නැහැ. ඒ වගේම ඔබතුමාලා නිහඬව ඉන්නවා මේ රුපියල් බිලියන 16 අපේ රටේ ජනතාවට අහිමි වුණු රුපියල් බිලියන 16ට ඔබතුමාලා මොනවද කරන්න කියලා. ඔබතුමාලා ඒක බද්දක් වශයෙන් ගන්නවද? නැත්තම් ඒක සාධාරණ ලෙස ඒ සමාගම උපයපු ලාභයක් කියලා ඔබතුමාලා හිතනවද කියලා මං හිතන්නේ මේ සභාවට ඔබතුමාලා මේ රටේ ජනතාවට එලි කරන්න ඕන. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ බදු අඩු වැඩි කිරීමේදී මේ රට විතරක් නෙමෙයි ඔය වගේ කූට සමාගම් වලට මූණ දීලා තියෙන්නේ. පංගුවක් වෙලාවට තොරතුරු එළියට ගියාට වෙන රටවල් මේ නීති රීති පනවලා තියෙනවා. ඒ වගේ ඉන්සයිඩ් ට්‍රේඩින් කරලා ඉතාම විශාල ලාභයක් ඉපෙවුත් ඒවා නිරීක්ෂණය කරලා ඒවලට දඬුවම් කරලා ඒවා නැවත ඒ සමාගම් වලින් ඒ අයිතු ලාභය නැවත රජයට අරගෙන ඒ සහනාධාරය රටේ ජනතාවට දෙන්න ඒ වෙන රටවල් නීති ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒවා අධ්‍යයනය කරලා අඩුතරමින් අපේ රටේ ජනතාවට මේ වගේ රජයේ නිලධාරීන් දේශපාලඥයන් සහ මේ රටේ ව්‍යාපාර ප්‍රජාව එකතු වෙලා මේ රටේ කරන මහා මංකොල්ල නවත්තන්නට ඔබතුමාලා කටයුතු කරයි කියලා අය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ දෙවනි කාරණය වෙන්නේ මේ රටේ කර්මාන්ත අංශයට. ඔබතුමාලා දන්නවා මේ රටේ රජයේ ප්‍රතිපත්තිය තියෙන්නේ මේ රටේ කර්මාන්ත අංශය බිමට සමතලා වුණත් මේ රටේ විදුලි බල මණ්ඩලය ලාභ ලැබුවොත් හොඳයි කියන තත්ත්වය තමයි ඔබතුමාලා කටයුතු කරන්නේ. ඒක මං හිතන්නේ ඔබතුමාලා IMF එකේ නියෝගයක් කිව්වට ඔබතුමාලට මේ සරල ගණිත ක්‍රමය කොහොමද මේ රටේ නිෂ්පාදන වියදම ඒ ගෝලීය අනිත් රටවල් එක්ක තරගකාරීව තියාගන්න බැරි නම් අපේ රටේ කර්මාන්ත අංශය බිමට සමතලා වෙනවයි කියලා ඔබතුමාට ඒක තේරුම් ගන්න බැරි නම් මං හිතන්නේ ඒක අපේ රටේ කර්මාන්තකරුවන්ට කරපු ලොකු නිග්‍රහයක්. මොකද මේ වෙනකොට මං හිතන්නේ ගිය දෙවනි කාර්තුවේ කර්මාන්ත ඒ වර්ධනය ඍණ 23.4%කට වැටිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ වගේ අපේ නිෂ්පාදන වියදම විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය හරහා මං හිතන්නේ පියවගන්න වැඩි කරගන්න යෑම තුලින් මේ රටේ විශේෂයෙන්ම කර්මාන්ත කරුවන්ට අපනයන කරුවන්ට මේ රටේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේ රටේ අපනයන කර්මාන්ත ශ්‍රේෂ්ඨයක් ඇති නොකර මේ රටේ සේවා විතරක් ඒ වගේම මේ රටේ කෘෂිකර්මය විතරක් ඉස්සරහට
ගිහින් Honorable Member you have 2 more minutes.
මම ඉවර කරනවා. මේ රටේ ඒක අපේ රට සංවර්ධනය කරන්න බෑ. ඉතින් ඒ හින්දා අපි කියනවා මේ අවස්ථාවේදී මේ විදුලි බිල පිළිබඳව කැබිනට් එකේ තීන්දුව තීරණ ගන්නකොට විදුලි බල ඇමතිතුමා එක පැත්තකින් කතා කරනකොට ඒ කර්මාන්තවලට මේක බලපාන අනිත් අමාත්‍යවරුත් ඒ පිළිබඳව සමබර ලෙස කතා කළා. මේකේ අපේ රටේ කර්මාන්තකරුවන්ට සාධාරණයක් වෙන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ රටේ IMF එකත් අඳුනගෙන තියෙනවා. මේ රටේ මේ ආර්ථික ප්‍රශ්නවලට ප්‍රධාන ආයතන තුනක් වග කියන්න ඕනේ කියලා. ඒකේ ඉහළින්ම ඉන්නවා රේගුව. දැන් රේගුවෙන් එහාට මෙහාට මේ බඩු බාඩ ගේන්න පුළුවන් හින්දා අධිකරණ ඇමතිතුමත් එදා ඇවිල්ලා කිව්වා රුපියල් ලක්ෂ 50ක් දුන්නොත් රේගුවෙන් ඕනම කන්ටේනර් එකක් මේ රට තුළට එවන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ අධිකරණ අමාත්‍යතුමා ඒ වගේ ප්‍රකාශයක් කරනකොට ඔබතුමල්ලා ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ වෙනකොට මේ රේගුවේ යල් පැන ගිය මං හිතන්නේ රේගුව දැන් ඒ නීතිය 154ක් වෙනවා අවුරුදු පරණ රේගු නීතියක් දාගෙන ඒ වගේම රේගුව අඩුතරමේ ෆින්ගර් ප්‍රින්ට්වත් දාන්න දෙන්නේ නැති ඩිජිටල්කරණය කරන්න අකමැති ආයතනයක් ලෙස මේ රටේ රුපියල් කෝටි ගානක ආනයන අපනයන එහාට මෙහාට යන ප්‍රධාන දොරටුව වන අපේ වරාය කොහොම නියාමනය කරනවද කියලා අපිට ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම රේගුව ඒ වගේම ආදායම් දෙපාර්තමේන්තුව ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව ඒ ආයතන තුන IMF ඒ වාර්තාවෙන් හඳුනාගත් පරිදි එකාතකින් මේ රටේ තියෙන බදු ආදායම නැති කරන ගමම්ම
ගරු මන්ත්‍රීතුමා අවසන් කරනවා.
අනිත් අතින් මේ රටේ සාධාරණ ලෙස මේ රටේ ව්‍යාපාරික පැලැන්තියක් බිහි කිරීමේ ඒ කාර්යය බාධා කරන ආයතන තුනක් වෙලා තියෙනවා. මොකද මේ ආයතන හරියට කාර්යක්ෂමව සාධාරණ ලෙස මේ ක්‍රියාත්මක වුණොත් මේ රටේ හොඳ ව්‍යාපාර පැලැන්තියක් උඩට ඇවිල්ලා ඉතාම තරගකාරීව ගෝලීය ලෙස තරම් කරන්න පුළුවන් ඒ පැලැන්තියක් අපිට හදාගන්න පුළුවන් කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. Honorable S. Vilendran, you have 13 minutes.
මේ ඔබතුමා ඒ සඳහන් කරපු සීනි සම්බන්ධ බදු වලදී අනිවාර්යෙන් මේක සම්බන්ධනේ මුදල් අමාත්‍යාංශයට. හැබැයි ඔබතුමා කියපු කාරණා කීපයක් පැහැදිලි කරපුවා ඒක සම්පූර්ණ 100%ක් ඇත්ත. මොකද විශේෂයෙන්ම මේ සමාගම් 10ක් පමණ මේ කර්ම මේ ආනයනය කටයුතු කරනවා. හැබැයි අර කිව්වාගේ මේ වැනි අවස්ථාවක මේ සමාගම් ගැන බලන්න දේශීය ආදම් දෙපාර්තමේන්තුවට හැකියාව තියෙනවා. මොකද හේතුව ටොන් ලක්ෂ 6ක් අවුරුද්දට ගෙන්නද්දී මේක බිලියන ගානක ආනයනය කටයුතු කරනවා. ඒතකොට මේ වලට ඒ බදු ගෙවනවද කියන එක බලන්න අනිවාර්යෙන් බලන්න ඕන. අපි මේ සඳහා අවධානය යොමු කරා මේ බදු වැඩිවීමත් එක්ක ලබන අධික ලාභය තුළ තවත් මේගොල්ලන්ට බදු ගෙවන්න පුළුවන් රජයට. ඒ ගැන අපි අවධානය යොමු කරලා තියෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම මේ අනිත් එක තමයි මේ රුපියල් 50කින් ඉතර එකපාර අඩු වැඩි කිරීම කොයි වෙලේවත් වෙළඳපොළට දරා ගන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් ඒ නිසා බදු වෙනස් කරලාදී මෙවැනි විශාල බදු ප්‍රමාණයක් වෙනස් කරලාදී මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා. මුදල් අමාත්‍යාංශය ඒ ගැන අවධානය යොමු කරන්න කියලා අපි හැමදෙස්සෙම වෙළඳ අමාත්‍යාංශය විදිහට අපි කියලා තියෙනවා. මොකද මම කිව්වේ මම යෝජනා කරේ මේක රුපියල් 15 ගානේ 3 සැරයක්වත් ගන්නවත් වෙනස් කරා නම් අපිට මෙච්චර ලොකු ප්‍රශ්නයකට ඒ වගේම පාරිභෝගිකයන්ට මෙච්චර ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. දැන් දෙගොල්ලොම පාරිභෝගිකයන්ට අසරණ වෙනවා. ඒ වගේම රජයට ආදායම ලබා ගන්න තියෙන නැති වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඔබතුමාගේ යෝජනාව හොඳයි. අපි මේතනින් එහාවත් මෙවැනි කටයුතු වලදී අවධානය යොමු කරන්න ඕනයි කියන එක මමත් පිළිගන්නවා.
බොහොම ස්තුතියි. Honorable Vilendran, you have 13 minutes.
ගෞරව සභික තලමිරාංග මුරිපිනර අවர்களே, இன்றையமது அமைச்சு தொடர்பான விவாதத்தில் பேச கிடைத்த வாய்ப்புக்கு நன்றி. உங்களுக்கு தெரியும் நாட்டிலே கோவிட் தொற்றை தொடர்ந்து நாட்டினுடைய பாரிய பொருளாதார வீழ்ச்சி, இந்த இரண்டு நிலைமைகளிலும் எமது நாடு வர்த்தக ரீதியாக அனைத்து துறை சார்ந்தும் பாரிய பிரச்சனையை எதிர்நோக்கியது. உண்மையிலே இப்பொழுது சீனி பற்றி எதிர்கட்சி உறுப்பினரை பேச வைத்து பார்க்கின்ற பொழுது பொருளாதார வீழ்ச்சியிலும் கோவிட் தொற்று காலத்திலும் உங்களுக்கு தெரியும் 20 மில்லியனுக்கு மேற்பட்ட சனத்தொகை கொண்ட எமது நாட்டிலே 15 மில்லியனுக்கு மேற்பட்ட மக்கள் சீனியை கையிலே கொஞ்சம் சீனியை கையில் எடுத்துக்கொண்டு தேனி அருந்தக்கூடிய ஒரு மோசமான நிலைக்கு போனது. இது சீனியை நான் உதாரணமாக கூறுகிறேன். இதே நிலைமைதான் அத்தியாவசிய பொருட்களிலுமே இடம்பெற்றது. இருந்தாலும் தற்போது அரசாங்கம் முன்னெடுத்து வருகின்ற நடவடிக்கைகளினால் எமது வர்த்தக அமைச்சு சார்ந்தவர்கள் முன்னெடுத்துக் கொண்டு வருகிற நடவடிக்கைகளினாலும் இந்த நிலைமை மிக விரைவான முறையிலே படிப்படியாக மாற்றப்பட்டு முன்னேற்றம் கண்டு வந்தாலும் இன்னும் எங்களுக்கு சவால்கள் இருக்கிறது. ஆகவே இந்த சவால்களை சமாளித்துக் கொண்டு இந்த சவால்களுக்கு முகம் கொடுத்துக் கொண்டு நாட்டு மக்களுக்கான ஒரு சிறந்த நலனோம்புகை சேவை திட்டத்தை வழங்க வேண்டும் என்பதுதான் எம்முடைய நோக்காக இருக்கின்றது. உண்மையிலே அத்தியாவசிய பொருட்களின் விலைகள் கோவிட் தொற்று அதைத் தொடர்ந்து வந்த பொருளாதார வீழ்ச்சியிலே பாரிய அளவிலே அதிகரித்திருந்தது. சீனி, அரிசி, பருப்பு, மா என்று பலவற்றை சொல்லிக்கொண்டு செல்லலாம். ஆனால் இந்த நிலைமை உங்களுக்கு தெரியும், தற்பொழுது படிப்படியாக மாற்றம் அடைந்து அரசாங்கம் முன்னெடுத்துக் கொண்டு வருகிற நடவடிக்கைகளினால் சம்பந்தப்பட்ட அமைச்சு அத்தோடு எமது வர்த்தக அமைச்சம் எடுத்துக்கொண்டு வருகிற காத்திரபூர்வமான நடவடிக்கைகளினால் இதிலே நாம் ஓரளவு வெற்றி கண்டு வருகிறோம். இருந்த போதிலும் எம்மை பொறுத்தளவிற்கு மக்களுக்கான சேவையை இன்னும் இலகுபடுத்தி மிக குறைந்த விலையில் அந்த பொருட்களை பெற்றுக் கொடுக்க வேண்டும் என்பதற்காக நாம் எமது வர்த்தக அமைச்சர் அடிப்படையில் பல நடவடிக்கைகளை முன்னெடுத்துக் கொண்டு வருகிறோம். இந்த நேரத்திலே நான் வர்த்தக உணவு பாதுகாப்பு அமைச்சர் கௌரவ நளின் பனாந்த் அவர்களுக்கு நான் நன்றி கூறுகிறேன். அவர் முன்னெடுத்துக் கொண்டு வருகிற இந்த நடவடிக்கைகளுக்காக அத்தோடு எமது வர்த்தக அமைச்சினுடைய செயலாளர் அவர்களுக்கு இந்த இடத்துல நான் நன்றி கூறுகிறேன். அத்தோடு எங்களுடைய மேலதிக செயலாளர் திரு ஜீவானந்தம் அவர்களுக்கும் நான் இந்த இடத்தில் நன்றி கூற கடமைப்பட்டிருக்கிறேன். அத்தோடு ஏனைய செயலாளர்கள் உதவி செயலாளர்களுக்கும் உத்தியோகஸ்தர்களுக்கும் நன்றி கூறுவதோடு எங்களுடைய சதோச நிறுவனத்தின் ஊடாக மிக குறைந்த விலையிலே பொருட்களை பெற்றுக் கொடுப்பதற்காக பல நடவடிக்கைகளை இப்பொழுது வர்த்தக அமைச்சர் முன்னெடுத்துக் கொண்டு வருகிறது. அதிலும் குறிப்பாக கடந்த சில மாதங்களுக்கு ஒரு 6 மாதங்களுக்கு முன்பாக வடகிழக்கில் உள்ள சதோச விற்பனை நிலையங்களை மேம்படுத்துவதற்கான பொறுப்பை கௌரவ அமைச்சர் எனக்கு ஒப்படைத்திருந்தார். அந்த அடிப்படையிலே நாங்கள் பல கூட்டங்களை கட்டங்கட்டமாக நடத்தி சதோச விற்பனை நிலைய ஊழியர்களுக்கான ஒரு கூட்டம், முகாமையாளர்களுக்கான கூட்டம், அவர்களுக்கான விசேட செயல் அமர்வுகள் என பல நடவடிக்கைகளை மேற்கொண்டோம். அது நிமித்தமாக இப்பொழுது கிழக்கு பிராந்தியத்திலே சதோச விற்பனை நிலையத்தை நாங்கள் ஓரளவு லாபகரமான நிலைக்கு கொண்டு வந்திருக்கின்றோம். இருந்த போதிலும் வடகிழக்கிலே அந்த வேலை திட்டங்களை தொடர்ச்சியாக முன்னெடுத்துக் கொண்டு வருகிறோம். அந்த அடிப்படையில் லங்கா சதோச நிலையத்தினுடைய தலைவர் வசந்த யாப்பா அவர்களுக்கும் யாப்பா அபயவர்த்தன் அவர்களுக்கு நான் இந்த இடத்தில் எனது நன்றியை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். அத்தோடு தற்போது உங்களுக்கு தெரியும் கூட்டுறவு சார்ந்த பணிகளையும் மேற்பார்வை செய்வதற்கு கௌரவ அமைச்சர் அவர்களால் எனக்கு பணிக்கப்பட்டிருக்கின்றது. உங்களுக்கு தெரியும் கூட்டுறவு என்பது ஒரு பலமான ஒரு இயக்கம். இயக்கம் என்றால் அது இயங்கு நிலையில் உள்ளது. ஆனால் கூட்டுறவு இயக்கம் ஒரு காலகட்டத்திலே பலமான ஒரு அமைப்பாக இந்த நாட்டில் இருந்தாலும் காலப்போக்கிலே அது ஒரு வலுவிழந்து வந்த ஒன்றாகத்தான் எமது நாட்டிலே காணப்படுகிறது. இன்று தாய்லாந்தாக இருக்கலாம், ஏன் இந்தியாவாக இருக்கலாம், இப்படி பல நாடுகளிலே கூட்டுறவு இயக்கம் இன்று அந்த நாட்டினுடைய பொருளாதாரத்தை தாங்கி பிடிக்கின்ற மிக முக்கியமான ஒரு சக்தியாக இருக்கின்றது. இந்த நிலையிலே எமது நாட்டிலே கூட்டுறவு இயக்கமானது கூட்டுறவு விற்பனை நிலையங்கள் மற்றும் கிராமிய வங்கிகள் மாத்திரமன்றி பல்வேறு துறைகளுக்கும் நேரடியாக பங்களிப்பு செய்யக்கூடிய ஒரு துறையாக இது விளங்குகிறது. அதன் பிரகாரம் நாட்டில் நட்டத்தில் இயங்கும் கூட்டுறவு சங்கங்களை லாபம் ஈட்டக்கூடிய சங்கங்களாக மாற்றுவதற்கு தேவையான நடவடிக்கைகள் சட்ட சீர்திருத்தங்களை நாங்கள் இப்பொழுது ஆரம்பித்திருக்கின்றோம். அதற்கான விரிவான வேலை திட்டங்களை நாங்கள் இப்பொழுது தயாரித்துக் கொண்டிருக்கின்றோம். அந்த அடிப்படையிலே கௌரவ அமைச்சர் அவர்களும் மற்றும் எங்களுடைய மேலதிக செயலாளர் மற்றும் கூட்டுறவு ஆணையாளர் ஆஷா ஹபு ஆராய்ச்சி அவர்களும் என்னோடு இணைந்து இந்த வேலை திட்டங்களை மேற்கொள்கிறார்கள். அவர்களுக்கு நான் இந்த இடத்தில் எனது நன்றிகளை தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். ஆகவே தற்போது இலங்கையில் சகல மாண சபைகளையும் உள்ளடக்கியதாக 9 மாண சபைகளையும் உள்ளடக்கியதாக 7002 பதிவு செய்யப்பட்ட கூட்டுறவு சங்கங்களும் அதில் சுமார் 85,027 அங்கத்தவர்களும் காணப்படுகிறது. ஒரு பெரிய அளவிலான ஒரு எண்ணிக்கை. 20 மில்லியனுக்கு மேற்பட்ட சனத்தொகை கொண்ட நாட்டிலே சுமார் 7002 கூட்டுறவு பதிவு செய்யப்பட்ட கூட்டுறவு சங்கங்களில் 85,000 மேற்பட்ட அங்கத்தவர்கள் இருக்கின்றார்கள். பெருமளவிலான உறுப்பினர்களை கொண்ட பல்துறை சார்ந்த கூட்டுறவு இயக்கத்தினை அது நாடு கொண்டுள்ளது. இருந்தாலும் அதனுடைய செயற்பாடுகள் ஒரு மந்தகதியான நிலையில் காணப்பட்டாலும் நாங்கள் இப்பொழுது முன்னெடுத்துக் கொண்டு வருகிற நடவடிக்கைகளினால் அதை பலப்படுத்தி வலுப்படுத்தி ஒரு மேல்நிலை கொண்டு வருவதற்கான வேலைகளை முன்னெடுத்துக் கொண்டு வருகிறோம். அந்த அடிப்படையிலே நாங்கள் இந்த வேலை திட்டத்தை தற்பொழுது ஆரம்பித்திருக்கின்றோம். அது தொடர்பாக மாகாண மட்டத்திலே இருக்கின்ற சிசிடி மாகாண கூட்டுறவு ஆணையாளர்களோடு மாவட்ட கூட்டுறவு பணிப்பாளர்களோடு சங்கங்களோடு பல்வேறுபட்ட சேலம் அறுவலை நடத்தி அது சம்பந்தமான வேலைகளை முன்னெடுத்துக் கொண்டு வருகிறோம். ஆகவே இந்த நேரத்தில் நான் இன்னும் ஒரு விடயத்தை பதிவு செய்ய விரும்புகிறேன். குறிப்பாக இன்று எதிர்கட்சியில் இருந்து கொண்டு ஆளுங்கட்சியை நோக்கி குற்றம் சுமத்துகிறவர்கள் 2015 15, 16, 17, 18களிலே அவர்கள் ஆளுந்தரப்பாக இருந்தவர்கள். அவர்கள் ஒன்றும் இந்த நாட்டை சிங்கப்பூராக மாற்றியவர்கள் அல்ல. அந்த காலத்தில் என்ன நடந்தது என்பதை நாம் அங்கிருந்து அறிந்தோம். ஆகவே கடந்த 74 வருஷத்திலே இந்த நாட்டை மாறி மாறி ஆட்சி செய்து வந்த அரசாங்கங்கள் விட்ட பிழைதான் இந்த நாடு ஒரு பெரிய பொருளாதார வீழ்ச்சிக்குள்ளே போனது. சகல இயற்கை வளங்களும் கொட்டி கிடக்கின்ற ஆசியா கண்டத்திலே முத்து என அழைக்கப்படும் ஒரு மிகச்சிறந்த நாட்டை இந்த 74 வருஷமும் மாறி மாறி ஆண்ட அரசாங்கங்கள் ஒரு அழிவுப்பாதை கொண்டு சென்ற நான் கூறுவேன். ஆகவே 1948களிலே 48% மொத்த தேசிய வருமானத்தை விவசாய உற்பத்தி மூலம் பெற்றுக் கொண்ட நாடு இன்று 7% வருமானத்தை தான் விவசாய உற்பத்தி மூலம் பெற்றுக் கொள்கிறது. விவசாய நாடு என்று சொல்கிறோம், ஆனால் இன்றைக்கு அரிசியை இறக்குமதி செய்ய வேண்டிய நிலை காணப்படுகிறது. ஆகவே இந்த நாட்டினுடைய உற்பத்தி பொருளாதாரத்தில் நாம் கவனம் செலுத்தவில்லை. அது விவசாயம் சார்ந்த உற்பத்தியாக இருக்கலாம், இன்று கைத்தொழில் அமைச்சு தொடர்பான விவாதம் இடம்பெற கைத்தொழில் சார்ந்த உற்பத்தியாகவும் இருக்கலாம். தற்போது நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் காணிகளை விடுவித்து உற்பத்தி பொருளாதாரத்தை அதிகரிக்க வேண்டும் என்ற விடயத்திலே கவனம் செலுத்திக் கொண்டு வருகிறார். இது வரவேற்கத்தக்கக்கூடிய விடயம். ஆனால் இது செயற்பாட்டு ரீதியான நடவடிக்கைக்கு உள்வாங்கப்பட வேண்டும், அதற்கு சகலரும் ஒத்துழைக்க வேண்டும். அப்பொழுதுதான் நாட்டை நாங்கள் உற்பத்தி துறையை மேம்படுத்த முடியும். உங்களுக்கு தெரியும், இன்று எங்களுடைய வர்த்தக அமைச்சுக்கும் சவால் இருக்கிறது. அநேகமான பொருட்களை நாங்கள் இந்தியாவில் இருந்துதான் இறக்குமதி செய்து கொண்டிருந்தோம். இன்று சீனியை இந்தியா இறக்கு அந்த நாட்டிலிருந்து எந்த நாட்டுக்கு இறக்குமதி செய்ய முடியாத நிலையை உருவாக்கி இருக்கிறது. இதுபோன்று காலப்போக்கிலே பல பொருட்களுக்கு அந்த நாடு தடை விதிக்கலாம். அவ்வாறான நிலையில் எமது நிலைமை என்ன? உங்களுக்கு தெரியும், கோவிட் தொற்று வந்த நேரத்திலே பக்கத்து வீட்டுக்கு செல்ல முடியாது, பக்கத்து தெருவுக்கு செல்ல முடியாது, பக்கத்து மாவட்டத்துக்கு செல்ல முடியாது, பக்கத்து நாட்டுக்கு செல்ல முடியாது. எந்த நாடு உணவு உற்பத்தியில் தன்னிறைவு கண்டதோ, எந்த நாடு தனக்கு தேவையான உணவுப் பொருட்களை சேமித்து வைத்ததோ அந்த நாடுகள் தான் பொருளாதார வீழ்ச்சியிலும் இந்த கோவிட் தொற்று காலங்களிலும் தங்களை காத்துக் கொண்ட நாடு. என்னை பொறுத்தளவிற்கு ஒரு மிகப்பெரிய மீளவும் ஒரு பெரிய பொருளாதார வீழ்ச்சியை நாம் சந்திப்போமானால் எங்களால் 6 மாத காலத்துக்கு தாக்கு பிடிக்கக்கூடிய உணவை சேமிக்கக்கூடிய அந்த கொள்திறன் எம்மிடம் இருக்கான் நாம் சிந்தித்து பார்க்க வேண்டும். அதற்கான நடவடிக்கைகளை நாங்கள் முன்னெடுக்க வேண்டும். அதுதான் இந்த நாட்டை மீளவும் ஒரு தன்னிறைவு பொருளாதாரத்துக்கூட இந்த நாட்டை சொந்த காலில் நிற்கக்கூடிய நிலைமைக்கு உருவாக்கும். இந்த நாடு பல்லு குத்துற குச்சி தொடக்கம் எல்லாவற்றையுமே வெளிநாடுகள் நாம் இறக்குமதி செய்து பழகிவிட்டோம். இவ்வாறு பழகியதன் விளைவுதான் கோவிட் தொற்றில் எங்களுக்கு இறக்குமதி தடைப்பட்ட போது நாங்கள் காசிருந்தும் பொருட்களை வாங்க முடியாத நிலைமைக்கு சென்றோம். என்று எடுத்து பாருங்கள், இந்த கையடக்க தொலைபேசி ஏதோ ஒரு நாட்டில் தென்கொரியாவோ ஏதோ ஒரு நாட்டில் இருந்து வருகிறது, இந்த கண்ணாடி ஏதோ இந்தியாவோ எங்க இருந்து வருகிறது, இந்த அச்சடிக்கிற காகிதம் ஏதோ ஒரு நாட்டில் இருந்து வருகிறது, நீங்கள் போட்டிருக்கிற ஷர்ட் அல்லது டவுசர் துணி அணிந்திருக்கிற சாரி இந்த துணிகள் ஏதோ ஒரு நாட்டிலிருந்து இறக்குமதி செய்யப்படுகிறது, இந்த இருக்கிற மைக் எந்த நாட்டிலிருந்து வந்தோன்னு தெரியாது, இந்த இருக்கிற கம்ப்யூட்டர் ஏதோ ஒரு நாட்டிலிருந்து வருகிறது. நீங்களும் நானும் தான் மேட் இன் ஸ்ரீலங்கா, இலங்கை உற்பத்தி. நீங்களும் நாங்களும் தான் இலங்கை உற்பத்தி. அது நமது அம்மா அப்பாவுக்கு தான் நன்றி கூற வேண்டும். ஆகவே இந்த நிலைமை மாற்றி அமைக்கப்பட வேண்டும். ஓடுகிற வாகனங்கள் இந்த நாட்டிலே 99% மேல் இறக்குமே செய்யப்படுகின்ற வாகனங்கள் இன்னைக்கு வாகன இறக்குமதிக்காக சண்டை பிடிக்கின்றோம். இந்த நாட்டினுடைய உற்பத்தி என்று நாம் எதை இன்று எந்தெந்த துறைகளை அடையாளப்படுத்த வேண்டிய நிலைமையை நாம் உருவாக்க வேண்டும். உற்பத்தி துறை, அது கைத்தொழில், சிறு கைத்தொழில், உணவுற்பத்தி என்று சகல துறைகளிலும் உற்பத்தி துறையை நோக்கி நாங்கள் முன்னோக்கி செல்வதற்கான காத்திரபூர்வமான
நடவடிக்கைகளை
நாங்கள் அகல பாதாளத்துக்கு செல்ல வேண்டிய நிலை வரும். ஆகவே வர்த்தக அமைச்சர் என்ற அடிப்படையில் நாங்கள் இந்த நாட்டிலே மக்களுக்கான ஒரு சிறந்த நல்ல சேவையை பெற்றுக் கொடுக்க வேண்டும் என்பதற்காக அமைச்சரும் அமைச்சின் உத்தியோகஸ்தர்களும் முடிந்த அளவு தங்களை அர்ப்பணித்து செயற்படுகிறார்கள். நல்ல சேவையை பெற்றுக் கொடுப்பதற்காக தொடர்ந்தும் எங்களது சேவை இருக்கும் என்று கூறி இந்த இடத்தில் பேசுவதற்கான வாய்ப்பை தந்தமைக்கு நன்றி கூறிவிட வருகிறேன். நன்றி.
தேங்க்யூ. கரு ஜேசி அலவாத்துவல மந்திரித்துமா பட வினாடி தாத்துணக காலையாத்தியனும்
காரகசபா சபாபித்துமிய விசேஷம் அது தின இத்தாமத் வதகத் அமாத்தியான்சி திகா குலந்த வாணிஜா ஆர சுரக்ஷித அமாத்தியான்சி இவகேம கர்மாந்த அமாத்தியான்சி விசேஷம் மே வயசீஷ திக சம்பந்த கதாக்கிரிமேதி ஈயே தினே பார்லிமெண்ட் வகப்பு பிரச்சனை கட்ட ஆனாயினிக்கு அத்தம் பொல்தில் பிரமித்திய கன சாத்திகவியே நொஹக்கி மே ஈய தினே பார்லிமெண்ட் அஹப் பிரச்சனைகள் லபாதுன உத்தரையா குஷிகாரம அமைத்துமா எத்தகொட்ட தம்மே தத்துவ துல ஆஹார சுரக்ஷிதாவை சம்பந்தி மகிதன்ன விசால கட்டுலு கணனாவா கத்துவிலா தீரும் எகபத்தகிங் பொல்தில் நிஷ்பாதகின் அப்பே ரட்டே நிஷ்பாதனைக்கரண தீர்க்கால அக்கிதலா கர்மாந்திய கட்டியேட்ட சுலுஹா மத்தியம் பரமா கர்மாந்திய கட்டியேட்ட விசால பிரச்சனை கணனாவகட அது மூணு தீல தீரும் ஏகதி தங் ஈயதினே அஹபு பிரச்சனைக்கட்ட பார்லிமெண்ட் குஷிகாரம அமைதியில உத்தரையா தினவா பிரமித்திய கன சாதிக்க வேண்டும் பேக்கில மே ஆனாயினிக்கு பொல்தல் சம்பந்தி எஹெமனாங் ஐ அபி எஹெம பிரமித்தியா தின பரி பொல்தல் நடன அப்பே ரட்டே நிஷ்பாதிக இன்னவா தான் மே வேணும் கூட அப்பே பிரதேசம் விசேஷம் குருநாயகல் வாயம்பு பொல்திரிகோனே கர்மாந்தசாலா கணனாவக் வகையில் கையில் பொல்தில் கர்மாந்த கருவன் ஏ சேஷன் இவத்தன தண்ட அவில தீர் இது ஏனிசா மேவ சம்பந்தி விசேஷம் மீட்டு வாடா மே கர்மாந்த ஆராட்சாவின் ஆக்காரம் தமாய் அவசியதாவே தீரணும் அடுப்பாடு தீரணும் அப்படி அவசிய பாண்டு ஆனானேக்கல யுத்தி இது எஹம நத்து அபி தக்க பௌகே காலே அப்பே ரட்டே மித்தன அமித்துமா ஹிட்டியான ஹொந்தாய் அப்பே ரட்டே பித்தர நிஷ்பாதனே குகுள் மாஸ் நிஷ்பாதனே குடஹா மத்தியம் பரமான கர்மாந்த ஹட்டியேட்ட சுவம்போஷி சத்துவட அப்பே ரட்டே அபில்ல திபுரம் கோவிட் கால சீமாவதுல ஏகே அண்ணம் கடலு ஆவா விசேஷம் அப்பனாயனே மே ஆனாயனே சீமா கல திபுன்னிசா சத்து ஆஹார நிஷ்பாதனை கிரண்ட அவசிய அமுதிரவிய ஆனாயனை கிரண்ட பெரியும் நிசா ஏ எத்தனை எம் பொடி கால சீமாவகட்ட නිෂ්පාදනයේ පොඩි මේකක් ආවා. නමුත් ඒකත් එක්ක වෙළඳ අමාත්‍යාංශය මොකද කරේ, අපේ රට බිත්තර මම හිතන්නේ පළවෙනි අවස්ථාව හැටියට ආනයනය කරන්න ආරම්භ කළා. දැන් එතකොට මොකද්ද මේ මේ අපි දන්නවා බිත්තර මිල වැඩි නම් විශේෂයෙන්ම ඒ නිෂ්පාදකින් එක්ක සාකච්ඡා කරලා, ඒ වගේම ඒ සත්ව ආහාරවල මිල සඳහා යම් බදු සහන දීලා මොනවා හරි ක්‍රමයකින් ඒ ඒ ඒ කර්මාන්තය කඩා දාන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කර නෙමෙයි කළ යුත්තේ, ඒක ආරක්ෂා කරගෙන පාරිභෝගිකයත් ආරක්ෂා කරගෙන ඉස්සරහට යන වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක කරන්න ඕනි. නමුත් එහෙම නෙමෙයි උනේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් සත්ව නිෂ්පාදන විශේෂයෙන්ම කුකුල් කෑම සම්බන්ධ කුකුල් බිත්තර සහ මස් සම්බන්ධයෙන් රැකියා විශාල ප්‍රමාණයක් මේ 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 නිසා අහිමි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පොල්තෙල් කර්මාන්තය ගත්තා. ඒ වගේම තමයි දැන් අද අපි පහුගිය කාලේ අපි දැක්කා මේ රටට විදේශ විනිමය නැතුව ඩොලර් නැතුව අපිට තෙල් ටික ගේනකොට ඉන්ධන ගේනකොට නැව මුහුද තියාගෙන හිටියා අපිට ඩොලර් නැතුව ඒකට අවශ්‍ය ඩොලර් මිලියන 40ක් 50ක් 60ක් නැතුව. ඒතර අපේ රටේ නිෂ්පාදනයේ ක්‍රියාවලිය අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. දැන් එහෙම තැනකට වැටිච්ච අපි මොනවද වර්තමානයේ මේ දිරිගැන්වීම සඳහා අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ? දැන් මම දැක්ක උදේ අපේ කර්මාන්ත ඇමතිතුමාගේ කතාවේදී එතුමා කිව්වා දැන් මේ විදුලි බිලත් එක්ක කර්මාන්ත කරන්න බෑ කියන එක තමයි එතුමාගේ කතාවේ හරය. දැන් මම අහගෙන ඉඳලා උතුමාගේ කතාව. එතකොට එහෙමනම් දැන් කොහොමද මේ රටේ කර්මාන්ත කරුවා රැකෙන්නේ? කර්මාන්ත කරන්න බැයි නම් විදුලි බිලත් එක්ක. දැන් අපි දන්නවා මේ වෙලාව වෙනකොට අපේ රට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගේන්නේ ඇඟලුම් කර්මාන්තෙන්. ඩොලර් මිලියන 5000ක් විතර ගේනවා. එතකොට ඒක 6000ක් වෙන්න පුළුවන් 5000 ගන්න. මේ අවුද්දත් ලැබිලා තියෙනවා. එතකොට මේ වෙනකොට ඇඟලුම් කර්මාන්තශාලා අද කීයක් වැහිගෙන යනවද? ඒව පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. එතකොට ඒවට ප්‍රධාන කාරණාවක් තමයි මේ නිෂ්පාදන වියදම් පිරිවැය වැඩි වෙලා. විදුලි බිල කිසිම කෙනෙකුට මං හිතන්නේ උහුලන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. එතකොට එහෙමනම් මේ දීර්ඝ කාලයක් අපේ රටේ ක්‍රියාත්මක කරුණු කර්මාන්තශාලාත් අද වැහෙන තැනකටපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මේවා සම්බන්ධයෙන් රජයක් හැටියට මේ ඉතාමත් කඩිනමින් පියවර ගත යුතුයි. එහෙම නැවුණොත් දැන් මේක මේ මේ අවුරුද්ද මේ දැන් මේ මේ මා ලබන මාසයෙන් අවසන් වෙනවා. මේ අන්තිම මාසේ ලබන අවුරුද්ද වෙනකොට ගොඩක් කර්මාන්තශාලා වැහිලායි. ඉතින් මේවා සදා වහාම පියවර ගත යුතුයි. මොකද ඩොලර් නැතුව ඉතාමත් අමාරු තැනකට වැටිච්ච රටක අපිට ඩොලර් ටිකක් එන කර්මාන්තශාලාත් වැහුනොත් එතනින් එහාට මොකද්ද සිද්ධ වෙන්නේ? ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් වහාම පියවර ගන්න කියන එක විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයේ විතරක් නෙමෙයි විදුලිය බලශක්තිය මේ හැම කර්මාන්තයකටම බලපානවා. අපි ආයෝජකෝ ගෙන්න ගන්න නොයෙකුත් දේවල් කරනවා කිව්වට අපේ රටේ තියෙන බලශක්තියේ මිල බැලුවාම විදුලියේ බිල බැලුවාම මං හිතන්නේ කිසිම ආයෝජකයෙක් ඇවිල්ලා මෙහෙ ආයෝජනය කරයි කියලා. මොකද ආයෝජනය කරන්න අවශ්‍ය පහසුකම් ටික අපි ලබා දෙන්න ඕන. අපි දැක්කා එදා මේ ඇඟලුම් කර්මාන්තශාලා අපේ රටේ ව්‍යාප්ත වෙන වෙලාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිරයා කාලේ කොයි ආකාරයෙන්ද මේ මේවා සඳහා අවශ්‍ය පහසුකම් ලබා දුන්නේ? මොකද අපි ඒ කාලේ ඒ වැඩ කටයුතු කිරීමේදී අපි දැක්කා කඩිනමින් ඇඟලුම් කර්මාන්තශාලා 200 ව්‍යාපෘතිය, ඒ වගේම අනිකුත් කර්මාන්තශාලා ඇති කරන අවස්ථාවලදී විශාල පහසුකම් ගණනාවක් ඉතාමත් කඩිනමින් ඒවා ආරම්භ කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා තමයි මේ දක්වා ඒ කර්මාන්තශාලා ඉස්සරහට ආවේ. ඉතින් එහෙමනම් අලුතෙන් කර්මාන්තශාලා ඇති කරන්න නම් ආයෝජක අපේ රටට එන්න නම් මේ යන වැඩ පිළිවෙල එහෙම නැත්නම් අපේ රට තුල කර්ම නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරන්න නම් අපි හිතන්නේ මේ යන වැඩ පිළිවෙලත් එක්ක මේ ඇතිවලා තියෙන තත්ත්වයත් එක්ක ඒ සඳහා කවුරුත් උනන්දු වෙයි කියලා. ව්‍යාපාරිකයෝ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් ආයෝජනය කරන්න අපේ රට තුල තියෙන අවස්ථා මේ මේ විදිහට බැලුවාම ඉතාමත් සීමිතයි. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනි දැන් අපි බැලුවාම අපි 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 දකිනවා අපේ රටේ මේ වෙනකොට ආනායනයේ පැත්තෙන් බැලුවාම අපි වැඩියෙන්ම දැන් මේ 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 වෙනකොටත් මේ වසරෙත් අපේ ආනායනය ඩොලර් මිලියන 20,000කට විතර ආසන්න ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි අපේ ආනායනය ඩොලර් මිලියන 13,000ක් වගේ තරඟ නැවතිලා තියෙනවා. ඒ එතනත් ලොකු වෙනසක් තියෙනවා. ඩොලර් මිලියන 8,000ක් විතර. ඉතින් එහෙනම් අපි දිගින් දිගටම මේ මේ தත්ත්වය තුල අපි කොතෙන්ද ඉස්සරහට යවෙන්නේ කියන එක අපි කල්පනා කරන්න ඕනි. දැන් මේකෙදි බැලුවාම අපිට පැහැදිලිවම පේනවා අපේ අපනායන දිහා බැලුවාම කාර්මික අපනායනය විශේෂයෙන්ම ඇංගලොස් සේස් ඇතුළු මේ අනිකුත් දේවල් බැලුවාම මේ වසර 2022 දී අපිට ලැබිලා තියෙනවා ඒකේ ප්‍රතිශතයක් හැටියට ගත්තාම 79%ක් කාර්මික අපනායනයෙන් වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ ඩොලර් මිලියන 5952ක් තියෙන ඇංගලොම් වලින් ඩොලර් මිලියන 10,465ක් තියෙනවා. කෘෂිකාර්මික අපනායනය ගත්තාම ඩොලර් මිලියන 2,568ක් තියෙනවා. තේපොල් රබර් ඇතුළු කුළුබඩු ඒවා තමයි ඒකේ ප්‍රධාන තියෙන්නේ. කොහොම හරි ගත්තාම 50%ක් අපේ අපනායනයෙන් තියෙන්නේ භාණ්ඩ දෙකක් මත. එකක් තමයි ඇඟලුම් රෙදිපිලි සහ ඇඟලුම් සහ තේ. ඉතින් ඒ නිසා මේ 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 කීපයකට අපි සීමා වෙලා තියෙනවා. ඉතින් ගරු ඇමතුමනි කර්මාන්ත ඇමතිවරයා හැටියට ඔබතුමාට ලොකු උත්සාහයක් ගන්න වෙයි ලබන අවුරුද්දේ අපේ රටේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම ආයෝජකයෝ අපේ රටට ගෙන්න ගන්න. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයෝ පවා අද මේ රටේ ආයෝජනය කරන්නද වෙනත් තැන්වලට යනවා. ඒකට හේතු තියෙනවා ගණනාවක්. ඇංගලොස් සේසි අපි ගත්තාම දැන් අපේ ප්‍රදේශයේ තියෙනවා වෙළඳ කලාපයක් මාවතකම ඒකේ දැන් කර්මාන්සලා ගණනාවක් වැහිලා තියෙනවා. දැන් ඒවා ගොඩක් වෙලාවට වෙනත් රටවල් අප්‍රිකාවට ඒ වගේම ආසියාවේ බංගලාදේශ වගේ රටවල් වලට ඒවා ගලවගෙන අයින් යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේවට වහාම පියවර ගත්තේ නැත්නම් දැන් මේ වසරේ අපිට තියෙන ඩොලර් මිලියන 13,000ක් වගේ තියෙන අපනායන ආදායම තවත් අඩුවේ ඊළඟ වසර වෙනකොට. ඉතින් මේවා විශාල ගැටලු බවට පත් වෙනවා. නැවත වතාවක් අපිට අර ඩොලර් ටිකක් හොයාගෙන තෙල් නැව ගෙන්න ගන්න බැරි තැනට පත් වෙන්න බොහොම ඉඩ
තියෙනවා. මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්.
ඒ නිසා මේ මේවා සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමු කරලා මේවා නගා සිටවන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා අපි දැක්ක පෞගේ කාලෙදි වෙළඳ අමාත්‍යාංශය හරහා ඇමතිතුමා ඉන්නවා මේ වෙලාවේ අපි දැක්ක නොයෙකුත් භාණ්ඩ අපේ රටට ගෙන්නන වෙලාවේ දැන් අපි ගම්තොත් සීනි කීප දෙනෙක් කතා කරා. නමුත් මේක වැදගත් දෙයක්. ඒ සීනි ගෙන්වීමේදී අපි දැක්කා මීට කලිනුත් 2021-22 මේ සම්බන්ධයෙන් විශාල දූෂණ වංචා ගණනාවක් සිද්ධ වුණා. සීනි සඳහා තිබුණු බද්ද අයින් කරපු වෙලාවේ රුපියල් 725ට තිබුණු බද්ද රුපියල් 50ක් තිබිලා ඒක අයින් කරා 725 දක්වා. ඒ වෙලාවෙත් අපි දැක්කා ආයතන ගණනාවක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් අමාත්‍යාංශෙම ලේකම් පිළිගත්තා කෝටි 1600ක ඒ කාල සීමාවතුමට භාණ්ඩාගාරයට මුදල් අහිමි වුණා කියලා. දැන් අද මේ වෙනකොටත් අපි දන්නවා දැන් මේ සීනි හිගයක් ඇති වෙලා තියෙනවා. දැන් ඇගේ හේතු වෙලා තියෙන මොකද ඇති වෙන්න? මේ සීනි බද්ද පනවනකොට මේ රට ගෙනල්ලා තිබුණ සීනි ප්‍රමාණය. ඒ අපනායන කරුවා. ඒතොර ඒ ගෙනල්ලා තිබුණ සීනි දැන් හංගලා තියෙනවා. මොකද පාලන මිලක් දාලා තියෙනවා මුතුමල්. එතකොට මේ தත්ත්වය කලමනාකාරී කිරීමේ වැරද්දක් තමයි මෙතන තියෙන්නේ. මොකද සීනි බදු වැඩි කරනවා කියන එක මං ඉදන් පාර යන මිනිස්සුත් දන්නවා මේ ඉස්සරහට වැඩි කරනවා කියලා. එතකොට මොකද කරන්නේ? අප අර සීනි ගෙන්නන අය සීනි කලින් ගෙන්නනවා. ගෙන්නුවට පස්සේ තමයි බද්ද වැඩි කරන්නේ. ඉතින් ඒකේ සහනය එක පැත්තකින් ඒ බදු ආදායම ආණ්ඩුවට එන්නේත් නැහැ. ඒකේ සහනයක් ජනතාවට යන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මේක මේ මේ தત્ත්වය ඉතාමත් අවාසනාවන්ත தત્ත්වයක්. දැන් අද ඒ தત્ත්වය තුල එතනින් එහාට ගියම් දැන් මේ පාලන මිල තුල මං හිතන්නේ වෙළඳපොළ ආර්ථිකය තුල පාලන මිල ක්‍රියාත්මක කරන්න ලේසි කාරණයක් නෙමෙයි. දැන් අද වෙළඳුන් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා.
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.
ඔව් බට පොඩි කාලයක් දෙන වෙළඳුන් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. දැන් සීඩී එහෙම නැත්තම් වෙනත් භාණ්ඩයක පාලන මිලට එහා ගිහිල්ලා වෙළඳුන්ට සිද්ධ වුණ යම් ප්‍රමාණයක මිලකට විකුණන්න දැන් උසාවි දාලා දඩ ගහනවා විශාල ප්‍රමාණයක් දැන් ඒක තුලින් වෙළඳුත් අමාසාවයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මීට වඩා විධිමත් ක්‍රියාමාර්ගයක් සැලසුම් සහගතව කළමනාකාරීත්වයක් තුලින් ක්‍රියාත්මක කරනවා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම කියන්න ඕනි. විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යවරයාටත් වෙළඳ අමාත්‍යවරයාටත් මගේ දන්නේ මේ අමාත්‍යංශ දෙකේ සහයෝගයක් තියෙන්න ඕනි යම් යම් භාණ්ඩ ගෙන්නනකොට නිෂ්පාදනය කරන භාණ්ඩ වලට හානියක් නොවන ආකාරයෙන්
ඒවා අවසන් කරන්න ආරම්භිතු.
ඉතින් ඒ නිසා ඔබතුමාලාට මේ කාර්ය ඉස්සරහට සාර්ථකව කරන්න අවස්ථා උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මා වෙත සුවල්පේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔව් ගරු එම්ස්තුමා.
ඔබතුමා සඳහන් කරපු ඒ කාරණාවලිය අන්තිමේදී කියපු එක දැනට පාලන මිලක් නැහැ සීනි. එතකොට දැනට ඒ නිසා අපි ඒක අයින් කරා. හැබැයි අපි යම් පියවරක් ගත්තා 725ට ගෙනාපු සීනි ප්‍රමාණයෙන් කොටසක් අපි මේ වෙනකොටත් ඒ අයගෙන් පරණ මිලට අපි ලබාගෙන සියලු සුපිරි වෙළඳසැල් සතුසා සමුපකාර හරහා රුපියල් 275 සීමාවේ අපි අදටත් ලබා දෙන්න කටයුතු කරනවා. ඔබතුමා කියුවේ එකක් තමයි අර කියපු එක තමයි බිත්තර සම්බන්ධව අපි ගෙනාපු ආනයනය කරපු ගැන කතා කරා. ඔබතුමා දන්නවා අවුරුද්දකට ඉස්සෙල්ලා මේ රටේ තිබ්බ ආහාර අහේනිය ආහාර ප්‍රශ්නේ. එතකොට ගරු මන්ත්‍රීතුමනි ඒ වෙලේ කුකුල් මස් කිලෝ රුපියල් 1700ක් 1800ක් මාළු කිලෝ එක රුපියල් 2500 3000. එතකොට අපිට අඩුම ගානේ රුපියල් 34ට තිබ්බ බිත්තරේ තමයි 30ට ඉතර රුපියල් 78ට ඉතර ගියේ. ඒ අනුව අපි බලපුවම ඇත්තටම මේගොල්ලන් නිෂ්පාදනයේ කඩාවැටීමක් සිදු වුණා. ඒ නිසා අපි මේ ආනයනය කටයුතු කරා වගේ මිසක් වෙන දෙයකට නෙමෙයි. හැබැයි මේ දෙසැම්බර් මාසෙල අපි ආනයනය කටයුතු කරන්නේ. ඒ වගේම අද බිත්තර නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. ඒ අය ඉල්ලුවේ මාස 6ක් මේ සඳහා අපිට කාලය දෙන්න කියන එක බිත්තර නිෂ්පාදනය කරන්න. අද වෙද්දි සිල්ලර වෙළඳපොලේ බිත්තර රුපියල් 38කට පමණ යනවා. ඒ නිසා අපිට සාධාරණ දෙපැත්තටම අපිට මේක සාධාරණ පැත්තක් තියෙනවා. අනිත් එක තමයි පොල් තෙල් නිෂ්පාදනය. මේ රටේ පොල් තෙල් ආනයනය කරන්න දීන පොල් තෙල් වල හැම වෙලේම ආනයනය කරද්දී අපි තත්ත්ව පරීක්ෂණයක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින්. හැබැයි මේ ලංකාවේ දේශීය නිෂ්පාදනය කරන අපි එකකටවත් අපි තත්ත්ව පරීක්ෂණයක් අපි පවත්වන්නේ නැහැ. ඉතින් ඒ කෙසේ වෙතත් අපිට මේ ආනයනය කිරීම කෙරුවේ නැත්නම් අපිට ලංකාවේ අවුරුදු 20 කට ඉඳලම මේ පොල් තෙල් ආනයනය කරනවා. කෙරුවේ නැත්නම් මේ පොල් ගෙඩිය රුපියල් 200කට 250කට යනවා. ඒකේ ආපව් වෙනවා මේකේ බලපෑම අර මේ පාරිභෝගිකයට. ඊට අමතරව අපේ රටේ දේශීය අපනයනකරුවෝ ඉන්නවා මේ පොල් ආශ්‍රිතව අපනයනකරුවෝ. ඒතර මේ අපනයනය නැති වෙනවා අපිට ඒ ආගේ කර්මාන්ත ශාලාව වහන්නනවා. ඒ නිසා කර්මාන්ත අමාත්‍යංශයත් වෙළඳ අමාත්‍යංශයත් පුළුවන් තරම් මේක බලලා තමයි අපි මේ තීන්දුව ගන්න නැතුව ආනයනය කරන්න දීම කියන එකට නෙමෙයි. අපිට ආනයනය කරන්න උපරිම අපි බලනවා නවත්ත ගන්න. නමුත් ඊට එහා වුණොත් තමයි මේ ආනයනය කටයුතු කරන්න කියන එක ඔබතුමාට විශේෂයෙන් පැහැදිලි කරනවා. අදහස් දැක්වීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි.